Item number 7, question for oral answers. Petition stand referred to the Committee on Public Petitions. Questions for oral answers. Honorable S. M. Marika to ask the Minister of Labour.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නේ අයන්න එක කොටස ඔව් මෙම දර්ශකය වැදගත් වෙනවා ශේත්‍ර කීපයක් ඔස්සේ එකක් පොදුවේ ලිපිකණු සංඛ්‍යාව වැඩි වෙන විට ආර්ථිකයේ ප්‍රගමණය පිළිබඳ දත්ත ඉදිරිපත් කරනවා කෙසේ වෙතත් යම් ගැළපීම් සිද්ධ කරන්න සිද්ධ වෙනවා අර අක්‍රීය තියෙන ඒවා දැනට තියෙන ආයතන වහනවා නම් ඒ වගේ සංශෝධනයක් ලක් කරන්න වෙනවා. ඒ වගේම තමයි ඒ විශ්ලේෂණාත්මක ඔය ලිපිකණු සංඛ්‍යාව බලපුවාම මේන් නියෝජනය වෙන්නේ ආර්ථිකයේ විධිමත් අංශයේ පමණයි. ඒතර විධිමත් අංශයේ තොරතුරු තුළින් සේවකයන්ගේ අයිතිවාසිකම් සමාජ ආරක්ෂණය සහ අනිකුත් වැඩ කටයුතුලටත් මේ සංඛ්‍යාව අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තව අපි ආංශික විශ්ලේෂණයකට ගියොත් මේ සංඛ්‍යාවලින් අපිට හොයා ගන්නට පුළුවන් මොන මොන ශේත්‍රවලින්ද ආර්ථිකයට වැඩිපුර මේ සම්බන්ධ වෙලා තියෙන කියලා ඒ කාරණයක් වැදගත් වෙනවා. ඒ වගේම ජාතික ඉතිරි කිරීම් සහ නව ආයෝජන ප්‍රාග්ධනීය සැපයීම් පිළිබඳව තොරතුරු මෙතෙන් විශ්ලේෂණයට යන්න පුළුවන්. ඒ වගේම කාන්තා ශ්‍රමදායකත්වයේ පිළිබඳ තොරතුරුත් ලබා ගන්නට පුළුවන්. දෙවැනි කොටස සේවක අර්ථසාධාර මුදලේ දෙසැම්බර් 2024 නොවැම්බර් මාසය තුළදී ලියාපදිංචු නව සමාජික සංඛ්‍යාව 6332ක් වේ. සේවක භාරාර මුදලේ එම මාසයට අදාළව 2024 අදාළ සංඛ්‍යාව 2777යි. තුන කොටස 2025 ජනවාරි මාසයේ සිට අදාළ තොරතුරු ලබා දෙන්න පුළුවන්ද ඕනෑම මාසයකට අපිට ලබා දෙන්න පුළුවන්. ඒ ලබා දීම සිදු කරන්නට අංක 4 ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී ලබා දීමට කටයුතු කළ හැක. කෙසේ වුවද මෙම තොරතුරු මාස 6කට වරක් මහජන ප්‍රවේශය සඳහා ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ දායකත්වයේ ජෙන්ඩර් බේස් ඉන්ෆර්මේෂන් ද සමගින් පදනම් කරගනිමින් ඉදිරියේදී අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කිරීමටත් වාර්ෂික කාර්යසාධන වාර්තාවේ ඇතුළත් කිරීමටත් කටයුතු යොදලා තියෙනවා. ආ කොටස පැන නගි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නයක් නෙමෙයි ඉල්ලීමක්. දැන් ඔබතුමා දැන් මේක දෙන්න පුළුවන් කියලා කිව්වනේ. දැන් මාස 6කට සැරයක් මේ වෙබ් එකේ දාන එක හොඳයි. අපිට දැන් ඔබතුමා කිව්වා පාර්ලිමේන්තුවේ ඉල්ලුවක් දෙන්නම. ඒතකොට මාසෙන් මාසේ ප්‍රශ්න දාන්න වෙනවා. එහෙම නැත්නම් ක්‍රමයක් හදන්න පුළුවන්ද? ඒක පාර්ලිමේන්තුවට ලැබෙන ක්‍රමයක් මේ ඒක ඇත්තටම රජයට හොඳයි. ඒක දැන් ඔබතුමා කියපු විදිහට ජෙන්ඩර් බේස් 90 සෙක්ටර් වයිස් 90 ඩීටේල් එකක් හැදෙනවනේ. ඒක පාර්ලිමේන්තුවට ලබා දීමේ නිශ්චිත ක්‍රමයක් හදන්න පුළුවන්කම තියෙනවද ඔබතුමා?
ඔව්, මම අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා බලන්න. අනිවාර්යයෙන්ම ක්‍රමවේදයක් හදන්නට පුළුවන්. දැනටමත් මට සභාගත කරන්න පුළුවන් මේ මාස්පතා ඉදිරිපත් කරලා තියෙන දත්ත ටික තියෙනවා 2024 ජනවාරි ඉඳලම 2025 පෙබරවාරි වෙනකන්. ඒ දත්ත ටිකක් දෙන්නම්. කර මන්ත්‍රීතුමා සඳහන් කරනවා වගේ අපි ක්‍රමවේදයක් සකස් කරන්නම්, ඔන්ලයින් හෝ පාර්ලිමේන්තුවට සම්බන්ධ කරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මේ දැන් ඇමතුමා දැන් මේකට මේ ඔබතුමාගේ විෂයපතයට අදාළව තමයි මම අහන්නේ. දැන් අර මේ දැන් ඔබතුමා කලින් ප්‍රකාශ කරලා තිබ්බ ඇමරිකාවෙන් ගහලා තියෙන 144 බද්ද 9 වෙනිදට කලින් මොකක් හරි කරගන්න ඕන කියලා පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධව දැන් ආණ්ඩුව ගන්නා වූ ක්‍රියාමාර්ග අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොකද? අපි මේ ඊටාම මේ සුභවාදීව බලනවනේ මේ ප්‍රශ්නේ රටට බලපාන දෙයක්. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඒ සම්බන්ධව යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න හැකියාවක් තියෙනවද?
ඔව්, අනිවාර්යයෙන්ම 27.2 යටතේ මේ සදා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී මම ප්‍රඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනවා.
Question number 2, Honorable Rohit Abegunawardena to ask the Minister of Transport, Highways, Ports and Civil Aviation.
ගරු නියෝජ්‍ය කතානායකතුමානි, මම ප්‍රශ්නය අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිළිතුරු අයන්නේ එක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ ගණන 107යි, උපඩිපෝ 6යි, අධිසුඛෝභෝගී සංචාරක ප්‍රවාහන සේවා 1යි, බස් රථ ගාල් 3යි. අයන්නේ 2 ලාභ ලබන ඩිපෝ 54ක් තිබෙනවා. ඒකේ නාමලේඛනය තිබෙනවා මන්ත්‍රීතුමා. ඊට පස්සේ අලාභ ලබන ඩිපෝ 55ක් තිබෙනවා. එහි නාමලේඛනයක් තිබෙනවා. ඊට පස්සේ 3 අලාභ ලබන ඩිපෝ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ඒ ක්‍රියාමාර්ග 11ක් පමණ තිබෙනවා. මම ඒක කියවන්නම්. 1 දුර්වල කළමනාකාරීත්වය සහිත ඩිපෝ කළමනාකරුවන් ඉවත් කර දක්ෂ ඩිපෝ කළමනාකරුවන් අදාළ ඩිපෝවට පත් කිරීම. උපරිම කාලසටහන් ප්‍රමාණයක් ධාවනය කිරීම. බස් රථ ධාවන ප්‍රමාණය වැඩි කිරීම. මගින් දැනුවත් කිරීම අරමුණු ඉටු කර ගැනීම වංචනික ක්‍රියාවම කිරීම. සේවක අභිප්‍රේමණය සඳහා වැටුප් සංශෝධනය කිරීම. සේවකයන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළු පැවැත්වීම. සෑම ඩිපෝවක් සඳහාම දෛනික ආදායම ඉලක්කයන් ලබා දීම. බස් රථවල ඉන්ධන පරිභෝජනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම. මිලදී ගන්නා භාණ්ඩවල ප්‍රමිති නිරන්තර පරිශාලක් කිරීම. සෑම විටම ඩිපෝවේ ආදායමට ගැලපෙන පරිදි වියදම් පානය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සහ උපදෙස් ලබා දීම. මාසික ගිණුම් වාර්තා පරිශීලනය කරමින් ඉදිරි කළමනාකරණ සිදු කිරීම. ඩිපෝ වලින් අමතර ව්‍යාපාර කටු සඳහා යොමු කිරීම. ඩිජිටලයිසේෂන්. ඊට පස්සේ ඔබතුමා අහන ප්‍රශ්නය අයන්න 4 මණ්ඩලයේ සතු බස් රථ සංඛ්‍යාව 7137යි. අයන්නේ රෝමන් ඉලක්කම් 5. ධාවනයේ ඉදෙන බස් රථ සංඛ්‍යාව 5182යි. ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ සංඛ්‍යාව 1955යි. බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට හේතු කවරේද? කරුණු ගණනාවක් තිබෙනවා මන්ත්‍රීතුමාට කියවන්නද? උත්තර ඔය ටයර් ටියුබ්
එක සභාගත කරන්න.
මම සභාගත කරන්නම්. ඊට පස්සේ අයන්න 7 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මුළු සේවක සංඛ්‍යාව 25384යි. පැසබතුමා අහනවා ආයන්නේ ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය ස්ථාන සංඛ්‍යාව 185යි. උපදුම්රිය ස්ථාන 164යි. මේ වෙන විට ධාවනයේ දෙන සහ ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය ගැන අහනවා. ධාවනයේ දෙන ප්‍රමාණය double engine power sets 27, single power sets 28, locomotive engines 48, 48ක් තියෙනවා. ඒ වගේම ධාවනයෙන් ඉවත් කර ඇති සංඛ්‍යාව 116යි. දුම්රිය ධාවනයෙන් ඉවත් කිරීමට හේතු කවරේද? අලුත් වැඩියාවන් සඳහා කියන එක තමයි කියන්න වෙන්නේ. ඒ වගේම ආයන්න 5-4 මේ වෙන ධාවනයේ යෙදෙන නව දුම්රිය සංඛ්‍යාව කොපමණද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තටම ඔබතුමා නව කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා පැහැදිලි නෑ. නමුත් අවසානෙටම දුම්රිය එන්ජින් ලබාගත් වර්ෂය නව කියලා හිතලා තමයි මම උත්තරය හදලා තියෙන්නේ. ඒ අනුව 2019 වර්ෂයේදී ගෙන්වන ලද දුම්රිය එන්ජින් 10ක් තිබෙනවා. 2021 වර්ෂයේදී ගෙන්වන ලද බලවේග කට්ටල කියන ඒවා 26ක් තියෙනවා. පස්සේ ආයන්න 5 සේවකයන් සංඛ්‍යාව මුළු සේවක සංඛ්‍යාව 14733යි. අනුමත සේවක සංඛ්‍යාව 26605යි. ආයන්න 6 ස්ථිර සේවක සංඛ්‍යාව 14661යි. අනියම් සේවක සංඛ්‍යාව 72යි. ආයන්න අදාළ නොවේ.
රු අමතුමනි, සුදුවන්ත වෙන ඔබතුමාට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු දීම ගැන මගේ පළවෙනි ප්‍රශ්නය කරු අමතුමා, 1955ක් මේ වන විට බස් රථ ධාවනයෙන් ඉවත් කරලා තියෙනවා. ඔබතුමාගේ පිළිතුර අනුව 7137ක් බස් රථ, 5181ක් තමයි ධාවනයේ යෙදෙන්නේ. ඒතර මේ සම්බන්ධයෙන් කරු අමතුමා, මේ බස් රථ ක්‍රියාමාර්ගයේ සාමාන්‍යකෝ වෙන්දේසි කළ විකිණීමක් කරනවාද? මේ වගේ දැන් උදාහරණකට ඔබතුමාම දන්න කාරණයක් අපි ගම්මල ඩිපෝ වල දැකලා තියෙනවා අමතුමා, බැටරිය එකක බැටරිය නැති වුණාම බැටරිය තමයි නැත්තේ. බැටරිය දාන්න නැතුව ඒ බස් එක දිනකොට ඒකෙන් කොටස් ටිකක් අරගෙන තව එකකට ගලවලා දානවා. එහෙමම අවසානයේදී බස් එක කැලිබරේට ගලවන තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක ඔබතුමාගෙන් දැනගන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තටම ලංගම කියන ආයතනය මේ ප්ලෑන් ඩිස්ට්‍රක්ෂන් එකක් කරපු ආයතනයක්. ඒකේ කළමනාකාරීත්වය සහ ඩිපෝ පරිපාලනය කියන ඒවා يعني අති විශාල මට්ටමකට විනාශ කරලා තිබෙන්නේ. එම නිසා මන්ත්‍රීතුමා කියන තත්ත්වයන් සහ තුමා නොකියන තත්ත්වයන් අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා දැනට අපි ඔය බස් වලින් 200ක් හදන්න පුළුවන් ඒවා 200ක් අපි මේ කෙටි කාලන අවුරුදු කාලය තුළදී ප්‍රතිසංස්කරණය කරලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කියන තත්ත්වයේ තිබෙනවා. මොකද ලංගම පාඩුයි හොරකම් කරන නිසා වැඩිපුර ඒකයි නේ වට පත් කරලා තියෙන දේශපාලන සහ ඇමති හිටපු දේශපාලන නායකයන්ගේවත් එක්ක. ඉතින් දැනට අපි කරන්න පුළුවන් දේවල් කීපයක් අපි කරගෙන යනවා. එකක් තමයි බස් රථ අලුත් වැඩියා කරනවා. අනිත් එක ගරු කතානායකතුමනි, බස් රථ තියෙනවා සමහර තැන්වල අවශ්‍ය කොන්දොස්තරවරු සහ රියදුරු මහත්වරු නැහැ. දැනට කොන්දොස්තරලා සහ රියදුරන් දහසකට අධික ප්‍රමාණයක් ඉන්නවා විවිධ මට්ටමේ මූල්‍යමය වංචාවන් සිදු කරපු ඔවුන්ගේ වැඩ නතර කළ තිබුණා. අපි ඒගොල්ලන්ගේ විනය පරීක්ෂණ යන අතරේ ඒගොල්ලන්ට වැඩ කරන්න අවස්ථාව දීලා තිබෙනවා. ඒ වගේම අනුචිතයයි සැලකෙන රැකියාවල නිරත පිරිසක් හිටියා ඉන්නවා තවමත්. ඒ කියන්නේ කොන්දොස්තර රියදුරු තනතුරු වල ඉන්නේ ඒගොල්ලන් ඩිපෝ එකේ විශාල ඉහළ වගකීමකට පත් කරලා තියෙන පසුගිය පානයන් වලින් අපි වුණා. දැන් පහුගිය අවුරුදු පහේදී ගත්ත කට්ටිය නිදහස් කරලා නැවත බස්වල ලබා දීලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අලුත් දිවිසුම් ප්‍රමාණයක් අත්සන් කරලා මේවයි මෙකනිකල් ඩිවිෂන් ශක්තිමත් කරන්න ඒ මාර්ගයේ ඒ වගේ ක්‍රියාමාර්ග ගන්නවාක් අපි අරගෙන තිබෙනවා.
ගරු ඇමතුමනි, මම මෙතුමට ලබා දෙනවා දෙවෙනි ප්‍රශ්නේ. ඒ අවසාන වශයෙන් ඔබතුමාගෙන් එකක් මම විනාඩියක් ඔබතුමාගෙන් මම ගරු ඇමතුමාගෙන් අවසාන වශයෙන් මේ රේල්වේ සම්බන්ධයෙන් ගරු ඇමතුමා අද විශේෂයෙන්ම මේ හරස් මාර්ගවල ඔබතුමා විශේෂ අවධානය යොමු කරන්න. මේක මුළු රටේම හිටපු ගාම හැමදාම වාහන අපේ ගත්තොත් ගරු ඇමතුමා මක්ගොණ දුම්රිය ස්ථානයයි පයාගල දුම්රිය ස්ථානයයි මැද මම ගෙදරට යන පාරෙත් සම්පූර්ණම රතු ලයිට් එක පත් වෙවි තිනවා. ඉතින් මෙතන මේ වගේම මුළු දකුණු පළාතට යන මාර්ගයේ ලොකු ප්‍රශ්නයක් මේක. ඉතින් ඔබතුමායි විශේෂ අවධානයක් යොමු කරන්න මේ ගැන නම් මම හිතන්නේ රජයක් හැටියට බැලිය යුතු කියන එක ඔබතුමායි ඉල්ලීමක් කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ වගේ ඇහුවේ ලංකාවේම අන්ප්‍රොටෙක්ටඩ් රේල්වේ පොයින්ට්ස් තියෙනවා. ඔය වගේ ගේට්ටු නැති තැන් තියෙනවා 440කට ආසන ප්‍රමාණයක්. අපි දකින්නේ නැහැ රුපියල් 7500ක දහසක වගේ 10000ක වගේ දීමනාවක් ලබා දී මහරා දුම්රිය අර රේල් ගේට්ටු මුරකරුවන් මගින්ම මේක කරගන්න පුළුවන් කියලා. අපි මේ වසර තුලදී මේ 440න් වැඩි ප්‍රමාණයකට ආරක්ෂිත ගේට්ටු ආරක්ෂිත ස්ථාන බාටපත් කරන්න ගරු නියෝජ්‍ය කතානායක වැඩපිළිවෙළක් සකස් කළා තිබෙනවා. අපි ඒක වැඩිපුර බලාපොරොත්තු වෙනවා CSR ප්‍රොජෙක්ට්ස් විදිහට කරන්න. දැනට අපි ඒක පටන් අරගෙන තිබෙනවා කරන්න.
ඔනරබල් ડોક્ટર පద్මනාදන් සත්‍යලිංගම් to ask the Minister of Urban Development, Construction and Housing.
Kaurava Pradi Sabanaid avargale inda kelvi amachar avargalam kelgunre.
Karu mantri tumage prashne yomu wenne prashne aakotasa aasiyanu sangardhana bankwe moolya aadharamata vavuniya nagare paaniya jalaya vyaprutiyak 2010 2011 di aarambha kara. ඒ ආරම්භ කරන අවස්ථාවේදී කුඹුරුගොඩම් ඉඩ නිවාස ආගමික ස්ථාන අත්පත් කරන ලද බව දන්නේද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඔව්. රෝමන් 2 වල ගොවීන් ඉඩම් අයිතිකරුවන් අගතියක් නොවන අයුරින් මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන ප්‍රාදේශීය ලේකම් එවැගේම ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය අතර ත්‍රිපාක්ෂික ගිවිසුමක් 2013 11යි 5 දින ආසන්න කළ බව දන්නේද? ඔව්. තුන්වෙනි ප්‍රශ්නේදී අත්පත් කරලා ගන්නා ලද ඉඩම් වෙනුවට ලබා දුන් විකල්ප ඉඩම්වල මේ දක්වා බලපත්‍ර විධිමත් වාරි පහසුකම් සහ ප්‍රවේශ මාර්ග සැකසී නොමැති බව දන්නේද කියන කාර්යය සම්බන්ධයෙන් තමයි රෝමන් 3 ප්‍රශ්නය යොමු වන්නේ. මේ වන විට ලබා දීලා තියෙන විකල්ප ඉඩම් සඳහා తాවකාලික බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ වගේම සින්නක්කර ඔප්පු ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අරගෙන තියෙනවා. ඒ වගේම වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එහි ඉදිරි කටයුතු කරගෙන යනවා. එතකොට ඒ ඉදිරියේදී සින්නක්කර ඔප්පු ලබා දීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම වාරි පාත්කම් සහ ප්‍රවේශ මාර්ග සැකසීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඒ පිළිබඳ ප්‍රදේශයේ ගොවින් පිළි අරගෙන තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ අගතියටපත් ගොවි පවුල්වල සමාජිකයන්ට ප්‍රමුඛතා පදනම මත ඉහත ජල ව්‍යාපෘති යටතේ රැකියා ලබාදී නොමැති බව දන්නේද කියන එක. පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එකඟතාවයක් තිබුණා ගොවි පවිල්වල සමාජිකයන් 18 දෙනෙකුට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පස්සේ ජාතික ජල සම්පාදන පත්‍රයේ මණ්ඩලයේ රැකී අවස්ථාව ලබා දෙන්න ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබුණා. නමුත් ඒ 18 දෙනා බඳවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රාථමික කියන්නේ PL කාණ්ඩය යටතේ. නමුත් මෙම තනතුර බාහිරින් බඳවා ගැනීමේ හැකියාවක් කළමනාකරණ සේවා චක්‍රලේක 2022 ප්‍රකාරව ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එනිසා මේ සඳහා අනුමැතිය ලබා ගන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුමැතිය ලබා ගත්තන් පස්සේ අදාළ පත්‍රීම් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඒ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලැබෙන තුරු පුරප්පාඩු පවතින ස්ථානයන් සඳහා ශ්‍රම කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයන් බඳවා ගැනීමේදී මේ පිරිසට ප්‍රමුඛතාවය ලබා දීලා කටයුතු කරන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ අමුණුවලින් පිටවන අමතර ජලය ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව්වල ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගැන නොමැති බව දන්නේද කියන කාරණේ සම්බන්ධයෙන් ඔව් මේ සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වාරික මාර්ග දෙපාර්තමේන්තුව විසින් සක්‍යතා අධ්‍යනයක් කරලා තියෙනවා. ඒ සක්‍යතා අධ්‍යනය අනුව පෙරාරු වැවේ වානට වඩා වැඩි උසකින් තමයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණ ලද වැව් පිහිටලා තියෙන්නේ. එනිසා ඒ අමතර ජලය එම වැව් සඳහා මුදා හරින්න පුළුවන් කමක් නැහැ තාක්ෂණික කරුණු අනුව. මේ අනුව අදාළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තාව වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දීලා තිනවා. ඒ වගේම ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් දන්වලා තිබෙනවා ඒ වාර්තාවේ පිටපතක් අපිට සභාගත කරන්න පුළුවන්. ආකෘතහන්නේ මේ ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියන සම්බන්ධයෙන් මේ අධ්‍යයනයෙන් පස්සේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කරන ලද යෝජනාවකට අනුව උතුරු පළාත් සභාවේ අරමුදල් භාවිතා කළා ගොවි ජන සංවිධාන ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් අලමාර්ග මගින් එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ ප්‍රතිඵලයක් විදියට පහුගිය අවුරුද්දේ ඉඳලා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව් තුනක් මේ ජලය ලබා දීමෙන් පස්සේ වාන් දැමීම සිද්ධ වෙලා තියෙනවා. යනු ඈ කොටස නොයසේ නම් ඒ මන්ද අදාළ නොවේ.
நன்றி ගෞරව அமைச்சர்வர்களே. இதுல உங்களை பிள்ளையாக வழி நடத்தி இருக்கிறார்கள் என்றதை நான் இந்த சந்தர்ப்பத்திலே குறிப்பிட விரும்புகிறேன். இந்த திட்டம் நடைமுறைப்படுத்தப்பட்டு 13 ஆண்டுகள் முடிவடைந்து விட்டது. இந்த 13 ஆண்டுகளும் உறுதிக்காணி பாரப்படுத்தியவர்கள் தற்காலிக பத்திரத்தோடு இருக்கிறார்கள். அது மாத்திரமல்ல அந்த இந்த திட்டத்துக்காக கையளிக்கப்பட்ட காணிகள் யானைகளுடைய பிரச்சனை இல்லாத காணிகளாக இருந்தது. என்னுடைய முதலாவது கேள்வியா நீங்கள் எடுக்கலாம், யானைகள் வராத காணியாக இருந்தது. இப்போது வழங்கப்பட்ட காணி நடு காட்டுக்குள்ளுக்கு கொடுக்கப்பட்டிருக்கிறதால 4 பக்கத்தாலேயும் யானைகள் வந்து அழிவை ஏற்படுத்துகிறது முதலாவது பிரச்சனை. ஆகவே அதற்குரிய நிதி ஒதுக்கீடு செய்யப்படுமான்றது கேள்வி. அது மாத்திரமில்லை, இந்த 3 குளங்களும் இணைக்கப்பட்டது உண்மை. இந்த வருடம் 12 ஆண்டுகளுக்கு பிறகு குளம் இணைக்கப்பட்டு குளத்தில் நீர் இருந்தாலும் கூட அங்கு அமைக்கப்பட்ட சுலுசுகள் பொருத்தமான இடத்துல அமைக்கப்படாததால் குளம் நிரம்பி இருந்தாலும் வயல்வெளி, நீங்கள் முதல் சொன்ன மாதிரி வயல்வெளி குளத்திலும் கூட உயர்ந்த இடத்தில் இருப்பதால் முறையான நீர்ப்பாசனம் முழு வயல்களுக்கும் செய்ய முடியாமல் இருக்கிறது. ஆகவே நாங்கள் அந்த சுலுசுகளை மாற்றி அமைக்க வேண்டிய தேவை இருக்கிறது. அடுத்ததாக பாதை சம்பந்தமான பிரச்சனை. இதுவரை 3 கிலோமீட்டர் பாதை 1 லோட் கிரவல் கூட போட்டு செய்து கொடுக்கப்படவில்லை. மழை காலத்திலே விவசாயிகள் டிராக்டரில் கூட அந்த வயல்வெளிக்கு போக முடியாமல் இருக்கிறது. ஆகவே அந்த 3 கிலோமீட்டர் இந்த வருடம் அரசாங்கம் வடக்கு மாகாணத்துக்கு வீதி போக்குவரத்துக்கு புனரமைப்புக்காக பெருந்தொகையான நிதியை ஒதுக்கியிருக்கிறது. என்னுடைய வேண்டுகோள், அந்த நிதியின் ஊடாக விவசாயிகளுக்கு, அவர்கள் ஏமாற்றப்பட்டிருக்கிறார்கள் 12 வருஷமாக, அந்த 3 கிலோமீட்டர் வீதியையும் போக்குவரத்துக்கு ஏற்ற வகையிலே உங்களால் ஏற்படுத்தி தர முடியுமா? இரண்டாவது கேள்வி அதையும் கேட்டு விடுகிறேன், அல்லது முதலாவதுக்கு நீங்கள் பதில் சொன்ன அப்புறம் நான் ரெண்டாவது கேட்கிறேன்.
ஓ கரு மந்திரி துமணி, மம சந்தான் கரா விதியட்ட தெனட்ட மே கோவின் சந்தா லபாதியில தீன தாவகாலிக பலபாத்திர இமம் பிலிகன்னோம் மம் பிலித்துரு தே பவ சந்தான் கரா ඒ වගේම සින්නක්කර ඔප්පු ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අරගෙන තියෙනවා. දැන් වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. ලංකාවේ සාමාන්‍යයෙන් සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය ටිකක් දීර්ඝ ක්‍රියාවලියක්. අපි හිතනවා පළාත් අදාළ අමාත්‍යංශය විසින් ඒ පිළිබඳව අවධානය යොමු කළා කටයුතු කරයි කියලා. එවගේ මුතුමා සඳහන් කර අර වාරිමාර්ග සහ ඒ අදාළ වැව් වැබ පෙරාරු වැබ කියන එක උසින් පිහිටාලා තියෙන නිසා අපිට පුළුවන්කමක් නැහැ ජලය ලබා දෙන්න. නමුත් මම සඳහන් කළා වගේ පිළිතුරේ උතුරු පළාත් සභාවේ ප්‍රතිපාදන මගින් වැව් ඇලවල් තුනක් සඳහා වැව් තුනක් සඳහා මේ වෙනකොට ජලය ලබා දෙන්න කටයුතු කරමින් කරලා තියෙනවා. ඒක සනාතු වෙන කරුණක් තමයි පහුගිය කාලේ වැව් තුන ඒ අදාළ වැව් තුන වාන් දැමීමට ලක් වෙච්ච බව. ප්‍රවේශ මාර්ග කාරණේ සම්බන්ධයෙන් අතර මේක ජාතික ජල සම්පාදන මණ්ඩලයට කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. නමුත් අදාළ ඇමතිවරයාගේ අවධානය යොමු කරන්න අපි කටයුතු කරන්නම්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් වරයාගේ ඒ ලැබෙන ප්‍රතිපාදන අනුව ප්‍රවේශ මාර්ග පිළිසකර කිරීම සඳහා අවධානය යොමු කරන්න කියලා දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා සඳහන් කර වනාලි පිළිබඳ ප්‍රශ්නයක් අදාළ අමාත්‍යංශයට යොමු කළා කටයුතු කරන්න ඌ ඒ අමාත්‍යංශයට අවධානය යොමු කරන්න කටයුතු කරන්න.
Honorable Dr. P. Satyalingam, we make your question short. The second supplementary question.
விவசாயிகள் சார்பாக நன்றியை தெரிவித்துக் கொள்கிறேன். என்னுடைய இரண்டாவது கேள்வி அந்த பாதை தொடர்பானதுதான். மீண்டும் அந்த பாதையை திருத்தாவிட்டால் விவசாயிகள் போய் சென்று வர முடியாத சூழல் இருக்கிறது. இந்த விவசாயிகள் ஆறு பரங்கியாறு அந்த அணை கட்டப்பட்ட பரங்கியாறை கடந்துதான் வயலுக்கு செல்ல வேண்டி இருக்கிறதால மழை காலத்தில் கிட்டத்தட்ட அந்த பாதையை மூடி 10 அடி உயரத்தில் தண்ணி ஓடிக்கொண்டிருக்கிறதால விவசாயிகள் அங்கால போக முடியாத சூழல் இருக்கிறது. ஆகவே பெரிய பாலம் இல்லாவிட்டாலும் ஒரு நடைபாதையாக அந்த அதுக்கு மேலால மெட்டல்ல ஒரு பாலம் போடுவீர்களாக இருந்தால் விவசாயிகள் நடந்தாச்சிலும் அங்கால போய் வரக்கூடியதா இருக்கும். இந்த வருட பாதுகிட்டிலே அதுக்குரிய ஏற்பாட்டை செய்ய வேண்டும் என்று உங்களை தயவாக கேட்டுக்கொள்கிறேன். மற்றது கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் அந்த உயர வித்தியாசத்தை பற்றி சொன்னீர்கள். இந்த உயரம் சம்பந்தமாக நீர்ப்பாசன திணைக்களம் வடிகால் அமைப்பு சபை திணைக்களத்தினுடைய எந்திரிமேர் என்ஜினியர்ஸ் பொய்யான ஒரு வாக்குறுதியை தான் கொடுத்திருக்கிறார்கள். அவர்களுக்கு தெரியும் இந்த மேலதிக தண்ணியை குளத்துக்கு கொண்டு போக முடியாதென்று. ஆகவே விவசாயிகள் ஏமாற்றப்பட்டிருக்கிறார்கள். தயவு செய்து நான் கேட்ட இந்த பதிலுக்கு இந்த கேள்விக்குரிய பதிலை தாருங்கள். முதலாவது பாதை கட்ட உடனடியாக செய்யப்பட வேண்டும். அதை விட சுலுசு, அதை நீங்கள் முதலாவது கேள்வியில் நான் கேட்டிருந்தேன், நீங்கள் அதை தெரிவிக்கவில்லை. குளம் நிரம்பி இருந்தாலும் சுலுசு பொருத்தமான இடத்தில் இல்லாதபடியினால தண்ணி வயல்களுக்கு செல்ல முடியாமல் இருக்கிறது. மூன்றாவது அந்த பாலம், ஆத்துக்கு மேலால நடைபாதை பாலம் ஒன்றை அமைக்க வேண்டும்.
ஹானரபிள் மினிஸ்டர்,
கோவின் பத்தன துஷ்கர்தாவே பிலிபந்த உபதுமாகி அவதானி அப்படி தேரும் கண்டு புலாகி பிலிபந்த ஸ்துதி வந்தேனோ நம் கலின் சந்தான் கராவாகி ஏ பிலிபந்த அதால் அமாத்தியான்சேட்ட கருணு திரிபத்கல்லா பிலி පිළියම් කිසියම් පිළියමක් ලබා දෙන්න කටයුතු කරන්නම්. ඒ වගේම ඔබතුමා සඳහන් කර වැව් වමන වල උස පිළිබඳ වෙනස, ඒ පිළිබඳ තාක්ෂණික වාර්තාව සකස් වෙලා තිනවා. ඒ තාක්ෂණික වාර්තාව මම සභාගත කරනවා ඔබතුමාගේ අධ්‍යයනය සඳහා.
හොනරබල්
ප්‍රයන්ව කටයුතු කරන්න පුළුවන්.
හොනරබල් ඉම්රාන් මහරූෆ් to once again ask the Minister of Urban Development, Construction and Housing.
මහනවා කරු නියෝජක කතානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය යොමු වෙන්නේ ඒක කොටස ජල සම්පාදන මණ්ඩලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පානීය ජලය ලබා දී ඇති ප්‍රදේශ සහ පානීය ජලය ලබා දී නොමැති ප්‍රදේශ වෙන්වෙන් වශයෙන් කවරේද කියන කාරණය. ජාතික ජල සම්පාදනය මගින් නල ජලය ලබා දීලා තියෙනවා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩවත් කින්නියා, කඩලගමුව, කන්තලේ, සේරුවිල, මුතුර් හා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පූර්ණ වශයෙන් එවැගේම කුච්චවේලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොටසක් සඳහා පානීය නල ජල පහසුකම් ලබා දීලා තියෙනවා. එවැගේම මොරවැව ගෝමරන් කඩවල සහ පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා සහ කුච්චවේලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොටසක් සඳහා පානීය නල ජල පහසුකම් ලබා දෙන්න මේ වෙන විට කටයුතු කළා නැහැ. රෝමන් 2 යටතේ කුච්චවේලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කුච්චවේලී පුඩ්ඩයි කට්ටු කිරියායි සහ කලප්පියාරු වැනි ප්‍රදේශවල ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය මගින් පානීය ජලය ලබා නොදීම හේතුවෙන් පවුල් 5000කට ආසන්න ප්‍රමාණයක් දුෂ්කරතාවයට මුහුණ දීලා තියෙන බව දන්නවද කියන එක අහන්නේ. ඔව්. ඒ වගේම ප්‍රශ්න අංක 3 යටතේ අහනවා ඉහත ප්‍රදේශවල කඩිනමින් පානීය ජල සැපීම සැලසුම් කරලා තියෙනවද කියලා. ඒ සඳහා සැලසුම් කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා ජාතික ජලාපවාහන මණ්ඩලය විසින්. යෝජනා දෙකක්. පළවෙනි යෝජනාව යටතේ මොරවැව ගෝමරන් කඩවල පදවි ශ්‍රීපුර කුච්චවේලි යන ජල සම්පාදන ව්‍යාපාරය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට ප්‍රාණීය ජල ඉල්ලීම ලබා දීම සඳහා ව්‍යාපෘතියක් සකස් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සඳහා යාන් ඔය ජලාශයෙන් පෝෂණය වන බෙලික්කඩ වැව ජල මූස්‍රාවය මූලාශ්‍රයේ භාවිතා කරලා ජලය සපයන්නත් ඒ වගේම ගෝමරන් කඩවල ප්‍රදේශයේ ජල පවිත්‍රාගාරයක් ඉදිකරන්නත් සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ මගින් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටා සඳහා පානීය ජල ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. 2021 වර්ෂයේදී පානීය ජලය ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. 2021 වර්ෂයේදී මේ ව්‍යාපෘති සැලසුම් ඇස්තමේන්තු කටයුතු අවසන් කරලා තියෙනවා. පවරාගත යුද්ධම් හඳුනාගෙන තියෙනවා. නමුත් පැවතිච්ච මූල්‍ය අර්බුදය නිසා මේ ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඉදිරියේදී ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන අනුව මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි යෝජනාව හැටියට ඇවිල්ලා තියෙනවා කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ආශ්‍රිතව ගලා යන ඉහළ ධාරිතාවක් සහිත පෙරාරු සහ කඹුරු පිටියේ ප්‍රදේශවලින් පෙරාරු ගඟ කඹුරු පිටියේ ප්‍රදේශයෙන් තමයි මුහුදට වැටෙන්නේ. ඒ නිසා පානීය ජල ඉල්ලුම සහ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය වන ජල ඉල්ලුම සපුරාලන්න ඒ ගඟ හරහා ජලාශයක් ඉදිකරලා ඉදිකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා වාරික මාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව සාක්ෂ්‍යතා අධ්‍යයනයක් සිදු කරලා ඒ පිළිබඳ හැකියාව සොයා බලන කටයුතු කරලා තියෙනවා. ඒ සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාව විස්තරාත්මක වාර්තාව දැන් වෙනකොට සකස් කරලා තියෙනවා. ඒ වගේම ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම පානීය ජාතික ප්‍රජාදල දෙපැමිණි දෙපාර්තමේන්තුව විසින් දැනට මේ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරෝ ප්ලාන්ට් කිහිපයක් මගින් පානීය ජලය සපයන්න කටයුතු කරලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නය යොමු කරන්නේ දිස්ත්‍රික්කයේ පානීය ජලය වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් සකස් කරලා තියෙනවද කියලා. ඒ අනුව කන්තලේ ජල පවිත්‍රාගාරයේ ජල ධාරිතාවේ ත්‍රිකුණාමල නගර හා කඩපත් ඒ වගේම කින්නියා කඩලගමුව කන්තලේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ජලය සැපේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒකට විසඳුමක් ලෙස වාන්නල ප්‍රදේශයේ දිනකට ජලය ඝන මීටර 20,000ක ධාරිතාවෙන් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට යෝජනා වෙලා තියෙනවා. ඒ මගින් කින්නියාව තඹලගමුව ප්‍රදේශයන් වෙත සහ කන්තලේ ප්‍රදේශයේ කොටසකට ජල ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ ජල පවිත්‍රාගාරය ඉදිකිරීමෙන් පස්සේ ඉතිවර වෙන ජල පිරිපහදු කරපු ජලය ධාරිතාවෙන් ත්‍රිකුණාමලය සහ අවට ප්‍රදේශවල ජල අවස්ථාවේ සපුරාලීම සඳහා හැකියාවක් තියෙනවා. මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 20,000ක විතර මුදලක් ඇතිවෙන්තු ගත කරලා තියෙනවා. නමුත් මම කලින් සඳහන් කළා වගේ මේ ව්‍යාපෘතියත් ආර්ථික අර්බුදය නිසා ආරම්භ කරන්න බැරි වෙලා තියෙනවා. ඉදිරියේදී අමාත්‍යාංශය සඳහා විශේෂ ජල ප්‍රවාහන මණ්ඩලය සඳහා ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න කටයුතු කරනවා. එවගේම මේ වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් ජල ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම කටයුතු සිදු කරමින් ඉන්නවා. පවතින සීමිත මුල්‍ය සම්පත් සීමාව තුළ මේ වසර තුළ නව ජල ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාවක් නැහැ. නමුත් අපි දැනට ඉදිකිරීමෙන් තියෙන ජල ව්‍යාපෘති දෙක සම්පූර්ණ වුණෙන් පස්සේ ඉන් කොටසක් හරහා පානීය ජලය ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්. ප්‍රශ්නාංක A1 අහන්නේ කින්යා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ පාලනීය ජලය විසන්දි වී තිබුණද කියලා පැය සංඛ්‍යාව 2022 1.1 සිට 2024 1.1 දක්වා පිළිතුර 2025 මාර්තු මාස දක්වා කින්යා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය බල සභා ප්‍රදේශය තුළ සියලු දිනයන් සඳහා ජලය සපයලා දීලා තියෙනවා. නගර සභා බල ප්‍රදේශය තුළ දින දෙකකට වරක් ජලය සපයලා තියෙනවා. 2025 මාර්තු මාසයේ ඉඳලා කින්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොට්ටාසේ ආවරණ විදියට සියලුම දිනයන්වල ජලය සපයා දීම කරලා තියෙනවා. ඒ වගේම මේ විසන්දීම සඳහා බලපාපු මූලික හේතු කවරේද කියන එක අහන්නේ 2025 මාර්තු මාසයේ දක්වා කින්නියාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වෙච්ච ජලය සැපුවේ මහමාරු ජල කුළුණින්. නගර සභා බල ප්‍රදේශයේ වෙත ජලය සපයනු ලැබුවේ වෙල්ලම් මහල් ජල කුළුණෙන්. කින්නියා නගර සභා බල ප්‍රදේශයේ වෙත දිනපතා ජලය සැපීමට නම් මහමාරු කුළුණේ ජලය සපයන්න ඕනා. එවකට ඉලා තිබූ ජල සැපියුම් නලවල ප්‍රමාණය ඊට ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් ඉන් පසුව 355 මිලිමීටර නල කිලෝමීටර එකක ප්‍රමාණයක්, ඒ වගේම 225 මිලිමීටර නල කිලෝමීටර 1.85ක් ප්‍රමාණයක් ඉලීමට කටයුතු කරා. ඒ අනුව 2025 මාර්තු මාසයේ ඉඳලා එම බෙදා හැරීම සකස් කරන් පස්සේ මහමාරු ජල කුළුණේ ඉඳලා කින්නියා නගර සභා බල ප්‍රදේශයට දිනපතා ජලය බෙදා හරින්න කටයුතු කරලා තියෙනවා. අවසන් ප්‍රශ්නේ ඈ අදාළ නොවේ, පිළිතුරු අදාළ නොවේ.
நன்றி பிரதிசபாநாயகர் அவர்களே, நன்றி கௌரவ அமைச்சர் அவர்களே. மிகவும் கூடுதலான விடயங்கள், அத்தியாவசியமான விடயங்கள் கேட்கப்பட்டிருக்கின்றன. குறிப்பாக நாங்கள் எங்களுடைய இந்த கேள்வியினுடைய பிரதான நோக்கம் என்னவென்றால், இந்த குச்சவெளி பிரதேச செயலக பிரிவிலே காணப்படுகின்ற குச்சவெளி, புடவைக்கட்டு, திரியாய், அதே போன்று சலப்பையாறு போன்ற பகுதிகளிலே இன்னும் அந்த குடிநீர் வழங்கப்படாத ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. குறிப்பாக அந்த காலங்களிலே அதற்குரிய அமைச்சர்கள் அந்த பிரதேசங்களிலே இருந்தாலும், அதே போன்று அவர்களுடைய கோட்டையாக அந்த பிரதேசங்களை அவர்கள் கூறினாலும், அந்த நீர் வழங்க முடியாத ஒரு சூழல் அந்த பிரதேசங்களிலே ஏற்பட்டிருக்கின்றது. ஆகையால் நீங்கள் சொல்லுகின்ற அந்த வேலை திட்டங்களை மிக விரைவிலே நீங்கள் அமல்படுத்தி அந்த மக்களுக்கு வழங்க வேண்டும். அதே போன்று இந்த கோமரம் கடவுள பதவி சிரிப்புறம் முறை போன்ற பகுதிகளிலே இந்த அதாவது கிட்னி ஃபெயிலியர் வட்டுக்காடு பிரச்சனைகள் காணப்படுகின்றன. ஆகையால் அந்த பிரதேசங்களிலும் நீங்கள் கூடுதல் கவனம் செலுத்த வேண்டும். நீங்கள் சொன்ன சில விடைகளுடன் எங்களுக்கு ஒத்துப்போகக்கூடியதாக இருக்கின்றது, சில விடைகள் எங்களால் ஏற்றுக்கொள்ள முடியாமல் இருக்கின்றது. ஏதாக இருந்தாலும் இந்த மக்களுடைய இந்த நீர் வழங்குகின்ற இந்த பிரச்சனைக்கான ஒரு தீர்வை அமைச்சர் என்ற முறையிலும் இந்த அரசாங்கம் என்ற முறையிலும் நீங்கள் எடுக்க வேண்டும் என்பதை கேட்டுக் கொள்வதோடும், என்னுடைய முதலாவது கேள்வியாக நான் கேட்கின்ற விடயம்தான், இந்த நீர் வழங்கல் சம்பந்தமான விடயங்களை நாங்கள் முன்னெடுக்கின்ற பொழுது நாங்கள் உரிய நீர் வழங்குகின்ற திணைக்களங்களிடம் அல்லது அமைச்சர்களிடம் நாங்கள் கேட்கின்ற பொழுது மிகவும் பின்தள்ளப்பட்ட பிரதேசங்களாக இருந்தாலும் அந்த பிரதேசங்களிலே இந்த நீர் இணைப்புகளை பெறுகின்ற பொழுது அந்த நீர் இணைப்பை பெறுவதற்கான வழிமுறைகள் எல்லாவற்றையும் அந்த மக்கள் பெற வேண்டிய அல்லது அந்த மக்களே செய்ய வேண்டிய ஒரு நிலைப்பாடு காணப்படுகின்றது கௌரவ அமைச்சர் அவர்களே. ஆகையால் உதாரணமாக ஒரு அதாவது அந்த குழாய்களை பொருத்த வேண்டும் என்றால் அந்த குழாய்களை பொருத்துவதற்கான செலவினங்கள் அல்லது அந்த குழாய்களை பொருத்துவதற்கான ஏற்பாடுகள் எல்லாம் அந்த மக்கள் பொறுப்பெடுக்க வேண்டியவர்களாக இருக்கின்றார்கள். ஆகையால் எங்களுடைய மாவட்டத்தை பொறுத்தவரையிலுமே மிகவும் பின்தள்ளப்பட்ட மக்கள் காணப்படுகின்றார்கள். ஆகையால் இந்த பொறுத்துகின்ற இந்த செயற்பாடுகளை கூட அவர்களால் செய்ய முடியாத ஒரு நிலைப்பாட்டிலே அவர்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். ஆகையால் அமைச்சர் என்ற முறையிலே உங்களுடைய இந்த நீர் வளங்கள் அமைச்சின் மூலமாக ஒரு சிறிய JCB-ஆவது வழங்கி இவற்றை பொறுத்துகின்ற நடவடிக்கைகளை உங்களுடைய அமைச்சின் ஊடாக செய்து தருவதற்கான ஏற்பாடுகளை செய்ய முடியுமா என்பதை கேட்பதோடு, சில நேரங்களிலே ஒரு நாள் விட்டு ஒரு நாள் நீர் வழங்குகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஏனென்றால் இன்று திருகோணமலை மாவட்டத்திலே அதிக மாணவர்கள் இன்று இந்த குடிநீரை பயன்படுத்துகின்ற வாடிக்கையாளர்கள் அதிகரித்துக் கொண்டிருக்கின்றார்கள். அந்த அடிப்படையிலே இப்பொழுது வழங்குகின்ற நீங்களே விடைகளிலே சொன்னது போன்று இப்பொழுது வழங்குகின்ற இந்த திட்டத்தின் படி எல்லா வாடிக்கையாளர்களுக்கும் வழங்க முடியாத காரணத்தினால் சில நாட்களில் நீர் விநியோகம் தடைபெறுகின்றது. ஆகையால் இந்த இரண்டு விடயங்களிலும் ஒரு என்ன புதிய நடவடிக்கை எடுத்திருக்கின்றீர்கள், அதாவது எவ்வாறு எடுப்பதற்கு தயாராக இருக்கின்றீர்கள் என்பதை தெளிவுபடுத்த முடியுமா?
ප්‍රශ්න කීපයක් පැනනැගුණා. එකක් කොයි ජනතාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්, නල ජලය නල එලීම සම්බන්ධයෙන්, සාමාන්‍යයෙන් ජාතික ප්‍රජාදල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපෘත ක්‍රියාත්මක කරනකොට අදාළ ප්‍රදේශයේ CBU එකක්, කමියුනිටි බේස් ඕර්ගනයිසේෂන් එකක් හදනවා, ඒ අයගේ සහයෝගය ලබා ගන්නවා. නමුත් ජාතික ජලාපවන මණ්ඩලයේ ගන්න කටයුතු වලට එහෙම ජනතාවගේ සහභාගිත්වයක් අවශ්‍ය නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ජාතික ජලාපවන මණ්ඩලයේ විසින් කරගෙන යනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. මම ඔබතුමා සඳහන් කරා වගේ අපි දන්නවා විශේෂයෙන් උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් ලංකාවේ සාමාන්‍යයෙන් 62%කට ආසන්න ප්‍රමාණයක් පානීය නල ජලය සැපෙනවා. නමුත් උතුරු පළාත තුළ මේ ප්‍රතිශතය ටිකක් අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා ඉදිරි වර්ෂවලදී මේ ප්‍රදේශ සඳහා වැඩි අවධානයක් යොමු කළා ප්‍රතිපාදන වෙන් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මම පිළිතුරේ සඳහන් කරා වගේ විශේෂ ඔබතුමා සඳහන් කළ කුච්චවීල ප්‍රදේශයත්, ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අනිකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලත් අජාල ජල මූලාශ්‍ර හඳුනා ගනිමින් ජල ව්‍යාපෘති අඳුරගෙන තියෙනවා. ඒ අනුව ඒ සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා. ඉදිරියේදී අපි වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදන අනුව ඒ ජල ව්‍යාපෘති ආරම්භ කරලා ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලන්න පුළුවන්.
Honorable Major General G.D. Suryabandara to ask the Minister of Defense.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න අහනවා.
Honorable Member, there were two questions in your question. One is about the expenses the consumer has to bear, and the other one about the interrupted water supply. Honorable Minister has answered both, I believe. Thank you. Yes.
Garu Kathanayakathumani, me Garu Parliamentary Suri Bandara Mahatma Mettuma Halathibune ape Navika Hamudawata vishesha bandawa ganeema sambandhawa toruturu. ඒ පළවෙනි ප්‍රශ්නේ විශේෂ බඳවා ගැනීම යටතේ ත්‍රිවිධ හමුදාවට ගත් සෙබළුන් සම්බන්ධ වෘත්තිම රාජකාරිවල යොදවා ඇති බවත්, ඔව් විවිධ වෘත්තීන් සඳහා බඳවාගෙන ඇති සෙබළුන් ඒ වෘත්තීන්ට අදාළව රාජකාරියේ යොදවා ඇත. ප්‍රශ්නේ දෙක කොටස. යුද හමුදාව සහ යුද හමුදා නියෝග 2012-13 සහ 2012-14 යටතේ සඳහන් පරිදි ඔවුන්හට සිවිල් ඇඳුමින් රාජකාරී ඉටු කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති අතර නාවික හමුදාව සහ ගුවන් හමුදාව ද ඔවුන්ගේ රාජකාරී ස්වභාවය අනුව සිවිල් ඇඳුමින් සැරසි රාජකාරී කිරීමට අවසර ලබා දීලා තියෙනවා. ඒ තුන්වෙනි කොටස, එම තත්ත්වය යටතේ නාවික හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශයේ රාජකාරීවල යොදවා සිටින සෙබළුන් 43 දෙනෙක්ගේ නිල ඇඳුම් පළඳින සම්බන්ධව ගැටලුව සම්බන්ධව මතු කරලා තියෙන එකේ සිවිල් ඇඳුමින් සැරසි රාජකාරී කරන තොරතුරු තාක්ෂණාංශයේ නාවිකයින් 46 දෙනෙකු විසින් නිල ඇඳුමින් සැරසි රාජකාරී කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙලා තියෙනවා දැනට. එහි විශේෂ බඳවා ගැනීම යටතේ බඳවාගෙන ඇති මේ වන විට සේව කරන සෙබළුන් සංඛ්‍යාව ඇමුණුම ආවශයෙන් ඒක සභාගත කරනවා. ඒකේ යුද ගුවන් නාවික වශයෙන් වෙනමම සංඛ්‍යාව ඉදිරිපත් කරලා තිනවා. ඒක දීර්ඝ ලැයිස්තුවක් වෘත්තීය මට්ටමින් විෂයන් වෙන වෙනම සඳහන් කරලා තියෙනවා. ඊළඟට ප්‍රශ්නේ දෙක, ඔවුන්ගේ රාජකාරී සහ හිමි වරප්‍රසාද සම්බන්ධව කවරේද කියලා අහලා තිනී. යුද හමුදාව ගත්තම ඔවුන්ගේ රාජකාරී සහ වරප්‍රසාද හමුදා නියෝගයේ සහ ස්වේච්ඡා බලසේනා රෙගුලාසි මාලාවේ සඳහන් පරිදි වේ. ඒ අපේ හමුදාචරියා නියෝග අනුව 2012-13 කියන්නේ හමුදාගත පදනම ස්වේච්ඡා බලසේනාවද බඳවාගෙන ඇති සෙසුරිලින් සඳහා පනවන ප්‍රතිපත්තිමය රෙගුලාසි මාලාව යටතේ තමයි සිද්ධ වෙන්නේ. නාවික හමුදාව ගත්තම සියලුම නාවිකයන් අනෙකුත් නිත්‍ය සහ ස්වේච්ඡා නාවිකයන් වෙත ලැබෙන වැටුප් හා දීමනා ආහාර නවාතැන් ප්‍රවාහන නිල ඇඳුම් සහ වෛද්‍ය පහසුකම් ආදී නාවිකයෙකුට හිමි සියලුම වරප්‍රසාද හිමි වෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මෙම නාවිකයන්ද අනෙකුත් නාවිකයන් මෙම වසර 22ක පිරිමි හා වසර 15 කාන්තා සේවා කාලයක් සම්පූර්ණකට විශ්‍රාම වැටුපකට හිමිකම් ලබනවා. සියලුම නාවිකයන් නිල ඇඳුම් දීමනාවකට හිමිකම් ලැබුණු අතර ඉහත සඳහන් ස්වේච්ඡා විශේෂ ක්‍රමයේ යටතේ තොරතුරු තාක්ෂණ අංශයට බඳවාගත් නාවිකයන් 46 දෙනා ඔබ අසා ඇති ආකාරයට එම දීවනාව ලබාගෙන තියෙනවා. ගුවන් හමුදාව ගත්තම ඔවුන්ගේ වෘත්තියට හිමි රාජකාරීන් වලට අනුයුක්ත කර ඇති අතර ස්වේච්ඡා ගුවන් හමුදා නිලධාරීන් සෙසුනිලින් සඳහා හිමි වරප්‍රසාද හිමි වෙනවා. ඒ හිමි ඔවුන්ට ඒ කොටස ප්‍රශ්නේ තුන්වෙනි කොටස සිවිල් ඇඳුමට අමතරව සේවාවල ආවේනික නිල ඇඳුම් ඔවුන්ට පැළඳීමට හැකියාව ගැන තමයි ඔබේ ප්‍රශ්නේ අහලා තින්නේ. යුද හමුදාව ගත්තම අර ඉස්සෙල්ලා මම දැන්නුවා වගේ අර 2012-13 අපේ හමුදාචරියා නියෝග වලට අනුව අදාළ හමුදා නියෝගයට අනුව සිවිල් ඇඳුම සහ වැඩ ඇඳුම පැළඳිය හැකි. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. නාවික හමුදාව ගත්තම සියලුම නාවික පුද්ගලයන් තම රාජකාරීට අනුව නියමිත නිල ඇඳුමක් හිමි අතර එය පැළඳ රාජකාරී කිරීම කළ යුතු වේ. මීට අමතරව නාවික හමුදාපතිගේ ලිඛිත නියෝග අනුව සේවා අවශ්‍යතාවයන් මත ඇතැම් අවස්ථාවල සිවිල් ඇඳුමෙන් රාජකාරී කිරීමට උපදෙස් ලබා දී ඇත නාවික හමුදාපති විසින්. ගුවන් හමුදාව ගත්තම ඉහත එකෙහි සඳහන් කර පරිදි සිවිල් ඇඳුමින් රාජකාරී කරන නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට හැර අනිකුත් සේවාවලට ආවේනික නිල ඇඳුම් පැළඳිය හැක. ඒවා කවරේද කියලා අහලා තිනවා ප්‍රශ්න හතරෙන්. යුද හමුදාව ගත්තම ඇමුණුම දෙකේ අර හමුදාචාරී නියෝග වල සටහන් කර ඇති ආකාරයට එහි දක්වා ඇති හමුදා නියෝග යටතේ සඳහන් වෙනවා. නාවික හමුදාව ගත්තම සේවා අවශ්‍යතාවය මත සිවිල් ඇඳුමෙන් හෝ දක්වා ඇති ඇඳුමකින් රාජකාරී කිරීමට නාවික හමුදාපති විසින් අවසර ලබා දෙනු ලැබේ. එවැනි අවස්ථා ලෙස බුද්ධි අංශයට ආවේනික රාජකාරී, පෙරපාසල් කාර්ය මණ්ඩල, ක්‍රීඩා ශාන්තිත සහ ප්‍රභු ආරක්ෂක වැනි රාජකාරී පෙන්වා දෙන්න පුළුවන්. ගුවන් හමුදාව සේවා අවශ්‍යතාවය මත නිල ඇඳුම් ඇඳිය යුතු සියලුම අවස්ථාවන් වලදී ඒක බලපානවා. පස්වෙනි කොටසේ ප්‍රශ්නේ අදාළ උපදෙස් චක්‍රලේඛන නියෝගය කවුද නිකුත් කරන්නේ කියලා අහලා තියෙන යුද හමුදාවේ යුද හමුදාපතිගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂක පිරිස් පාලන විසින් නිකුත් කරන්නේ. නාවික හමුදාවේ නාවිකයන්ගේ නිල ඇඳුම් සම්බන්ධ නියෝග නාවික හමුදාපති විසින් නිකුත් කරනු ලබනවා. එම නියෝග නිකුත් කිරීම අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුවයි සිදු කරනු ලබන්නේ. ගුවන් හමුදාවේ ගුවන් හමුදා මූලස්ථානයේ මගින් සිදු කරනවා. ඒ ප්‍රශ්නේ 6 වෙනි කොටස ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි ඔවුන්ට නිල ඇඳුම් පැළඳීමට නියෝග කළ හැකිද කියලා අහලා තින්නේ. ඒක යුද හමුදාව ගත්තම අර හමුදාචාරියා නියෝග 2012-13 යටතේ මගින් දක්වා ඇති හමුදා නියෝග සඳහන් පරිදි තමයි සිදු කළ යුත්තේ. නාවික හමුදාව ගත්තම සියලුම නාවිකයින් නාවික හමුදාපති විසින් නිකුත් කර ඇති නිල ඇඳුම් සම්බන්ධ මාර්ගෝපදේශ අත්පොතෙහි ඒක පොත් අංක 16 කියලා සඳහන් වෙන නාවික හමුදාවේ සඳහන් උපදෙස් පිළිපැදිය යුතු අතර යම් හේතුවක් මත නිල ඇඳුම් නොපැළඳ රාජකාරී කිරීම අත්‍යවශ්‍ය වන අවස්ථාවක ඒ සඳහා නාවික හමුදාපතිගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතුයි. ගුවන් හමුදාවට නියෝග කළ හැක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊළඟ 7 වෙනි කොටස ඒ ප්‍රශ්නේ ඉහත ඒ සඳහන් සෙබළුන් සේවා නිල ඇඳුමින් රාජකාරී සිදු කරනවාද කියලා අහලා තින්නේ. ස්වේච්ඡා විශේෂ ක්‍රමයේ යටතේ නාවික හමුදාවේ අර ඔබ අසා සිටියේ කොටස තොරතුරු තාක්ෂණ අංශයට බඳවාගත් නාවිකින් 72ක් අතුරින් නාවිකින් 26ක ප්‍රමාණයක් පමණක් ඔවුන්ට හිමි සේවා නිල ඇඳුමින් රාජකාරී සිදු කරනු ලබන අතර ඒ 72 26ක් ඒකේ නාවිකෙන් 46 දෙනෙක් සිවිල් ඇඳුමින් සැරසී කාර්යාල රාජකාරී සිදු කරනු ලබයි. ඒ සිවිල් හෝ වැඩ ඇඳුමද කියලා තමයි ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. ඉහත සඳහන් අර කරපු නාවිකෙන් 46 දෙනෙකු පමණ නාවික හමුදාපති විසින් පනවා ඇති ලිඛිත නියෝගවලට පටහැනිව නිල ඇඳුම් දීමනාවද ලබා ගනිමින් සිවිල් ඇඳුමින් රාජකාරී කරන ලබන බැව් නිරීක්ෂණ වීමෙන් පස්සේ 2023 ජූනි මාස 3 වන දින ඇති නාවික හමුදා 5 සංදේශ අනුව කටයුතු කරන ලෙස සීලම නාවිකයන්ට උපදෙස් ලබා දීලා තිනවා. මෙම සිවිල් ඇඳුමින් සැරසෙනු නාවික පුද්ගලයන්ට අමතරව සිවිල් පරිපාලනාංශයට අයත්ව සිවිල් ඇඳුමින් රාජකාරී කරන ලබන පුද්ගලයන්ද සිටින අතර ඔවුන් නාවික හමුදා නීතියට යටත් නොවන බැවින් ඔවුන්ගේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා සිවිල් පරිපාලන නිලධාරියෙක් ඉන්නවා. ඒ සිවිල් ඇඩ්මිනිස්ට්‍රේටින් ඔෆිසර් මේ ත්‍රිවිධ හමුදාවටම වෙන වෙනම ඉන්නවා. ඔවුන්ගේ රාජකාරී වේලාවන් සහ ක්‍රියාපටිපාටිය සාමාන්‍ය රාජ්‍ය සේවය පරිදි සිදුවන අතර ඔවුන් අනිකුත් රාජ්‍ය සේවකීන්ට හිමි කාර්යාල වේලාවන්හිදී රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා. ඒ ප්‍රශ්නේ ඈ කොටස පැන නොනගි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අතුරු ප්‍රශ්න වෙනුවට ඒ කාලය වෙන් කරගන්නවා. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාට මේක සම්බන්ධයෙන් කරුණු කීපයක් දැනුම් දෙන්න. ඒක තමයි මේ තොරතුරු තාක්ෂණ ඒකකයේ රාජකාරීන් සඳහා නාවිකයන් බඳවගෙන තියෙන්නේ 2004 නාවික හමුදාපති සංදේශයේ යටතේ තමයි බඳවගෙන තියෙන්නේ. එහි ඇමුණුම ඈ ලේඛනයේ 2.1 යටතේ කියලා තියෙනවා තොරතුරු තාක්ෂණ අංශය සඳහා මෙම ක්‍රමය යටතේ බඳවා ගන්න ලබන පුද්ගලයන් සඳහා නිල ඇඳුම් සපයනු නොලැබේ කියලා. මම මේ සංදේශය සභාගත කරනවා. ඒ අනුව තමයි මේ 43 දෙනා දැන් සේවය කරන 43 දෙනාත් බඳවගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ නැවත වතාවක් 2017 වර්ෂයේදී බඳවා ගැනීමකදී වෙන්න අවශ්‍යයි. මේක සංශෝධනයේ අභිභවනයේ ලක් කරලා තියෙනවා 2004 නාවික හමුදා සංදේශය. නමුත් නැවත වතාවක් 2018 වර්ෂයේ ඒ 2004 සංදේශයෙන් බලාත්මක කරලා තියෙනවා 2017 පනෝපු සංදේශය නාවික හමුදාපතිගේ උපදෙස් අවලංගු කරලා. ඊට පසුව නියෝජ්‍ය කතානායකතුමනි, නැවත වතාවක් 2023 නාවික හමුදාපති සංදේශයක් ඉදිරිපත් කරලා තියෙනවා බඳවා ගැනීමකදී. ඒ බඳවා ගැනීම අදාළ වෙන්නේ ඒ 2023 සංදේශය යටතේ බඳව ගන්න අයවලුන්ට පමණයි. ඉතින් මේ කාර්ය මෙසේ තියෙද්දී මම ඒ සංදේශය සභාගත කරනවා. 2024 වර්ෂයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රැස් වෙලා තියෙනවා අභ්‍යන්තර විගණන කළමනාකාර කමිටු රැස්වීම. ඒකේ වාර්තාව මංගාව තියෙන ඒ වාර්තාවත් මම සභාගත කරනවා. ඒකේ 6 පිටුවේ සඳහන් වෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණයේ ඒකකයේ නිලැඳුම් දීමනාව නිලැඳුම් පවත්වා ගැනීමේ දීමනාව ලබා ගැනීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා නාවික පුද්ගලින් ගන්න 44යි බදවගත් දිනේ සිට ලබාගෙන ඇති නිලැඳුම් දීමනා රුපියල් 1,293,850.734ක්. ඒ අවස්ථා 28කදී ඒකදී අනාවරණය වෙලා තියෙනවා මේ 90 පවතින අභ්‍යන්තර පාලන ක්‍රමවේදයේ අඩුලුහුඩුතාවයන් නිවැරදි කරගන්න තමයි ඒ කළමනාකරණ කමිටුවේදී සාකච්ඡා වෙලා තියෙන්නේ. එතකොට මේක මේ නාවික විශේෂ ක්‍රම යටතේ නාවිකයන් බදවාගත් නාවිකයන්ගේ වංචාවක් හෝ ඒ නිලඳුම් දීමනාව ලබා ගන්න නැහැ. අතරම නාවික හමුදාවේ තියෙන පරිපාලන තමයි මේ සිද්ධිය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් සොයා බලන්න. සොයා බලලා මේ පිරිසට ඒ අසාධාරණයක් වෙලා තියෙනවා කියන එක මේ ලේඛන වලින් පැහැදිලි වෙනවා. සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
එතුමනි, මම ඒ ගැන කටයුතු කරන්න ඒ සංදේශ දෙකත් මම ඔබගෙන් ලබා ගන්න බොහොම ස්තුතියි කරුණ ඉදිරිපත් කිරීම සම්බන්ධව.